අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උස්හෙට්ටිගේ දොන් නිශාන්ත ජයවීර මහතා
නිශාන්ත ජයවීර වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටවීමට කෙලින්ම හෝ අන්‍ය ආකාරයකින් ශ්‍රී ලංකාව තුරදී හෝ ඉන් පිටතදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම ධෛර්ය දීම හෝ දේශනා දීම නොකරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා වේ. එයා සිටි පාක්කෝ ජූනි මස නොවැනි දින මෙදින පාර්ලිමේන්තුව ඉදිරියේදී ප්‍රතිඥාදී අස්සන් කළ බව කථානායකරයා විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වූ 1 ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිව්වෙනි වාර්තාව 2024 ජූනි මාසයේ සිට 2024 දෙසැම්බර් මාසයේ දක්වා කාල පරිච්ඡේදය සඳහා මම ඉදිරිපත් කරමි. ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual performance report of the Judicial Service Commission Secretariat for the year 2023 and the annual performance report of the Commission to Investigate Allegations of Bribery or Corruption for the year 2024. I move that these reports be referred to the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection. Honorable Speaker, I present the performance report of the Department of Management Services for the year 2024. The performance report of the Department of Trade and Investment Policy for the year 2024 and the performance report of the Department of Fiscal Policy for the year 2024. I move that these reports be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations.
Garu Koshikarma Pasampat Idam Saha Vari Marga Amatyatuma.
Garu Kathanayakatumani 2024 Varshaya Sandaha Koshikarma Pasampat Idam Saha Vari Marga Amatyanshaye Vari Marga Anshaye Varshika Karyasadhana Vartava 2024 Varshaya Sandaha Koshikarma Pasampat Idam Saha Vari Marga Amatyanshaye Idam Anshaye Karyasadhana Vartava 2024 වර්ෂය සඳහා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශයේ කෘෂිකර්ම පස්සම්පත් අංශ සහ පෙර පැවති වැවිලි කර්මාන්ත අංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2024 වර්ෂය සඳහා වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා පරිසරයේ කෘෂිකර්මයේ සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවතේ යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා
ගරුකතානායකතුමනි 2024 වර්ෂය සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආර්ථික සංවර්ධනය හා අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ආර්ථික ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු ඇවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2024 වර්ෂය සඳහා පෙර පැවති ජල සම්පාදනා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරයේ කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2022 වර්ෂය සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2024 වර්ෂය සඳහා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසර කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2024 වර්ෂය සඳහා අම්පාර, කොළඹ, කළුතර, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, හම්බන්තොට, මොනරාගල, ගාල්ල, පුත්තලම, මාතර, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, යාපනය, ගම්පහ, මහනුවර, වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය, කුරුණෑගල, මාතලේ, බදුල්ල සහ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා.
2024 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍යපාලන යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු පරිසර අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2024 වර්ෂය සඳහා පරිසර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරයේ කෘෂිකර්මයේ සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම රාජ්‍ය පාලන යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කරන ලද 2022 සහ 23 වර්ෂ සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තා, 2021 සහ 23 වර්ෂ සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තා සහ 2022 සහ 23 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එරංග ගුණසේකර මහතා පෙත්සම් දෙකයි.
ගරු කතානායකතුමනි කඩවත මහර එක්සත් මාවත අංක 148 දරන ස්ථානයේ පදිංචි AA විජේ ලක්ෂ්මී මහත්මියගේ ලැබුණු පෙත්සමක් සහ අවිස්සාවිල සීතාගම 11 B දරන ස්ථානයේ පදිංචි YK ශ්‍යාලතා එදිරිසිංහ මහත්මියගේ ලැබුණු පෙත්සමක් පිළිගන්නමු.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී DV චානක මහතා.
ගරු කතානායකතුමනි කළුතර වස්කඩුව මානන්දුව පාර පණාපිටිය ප්‍රසාද් යන ලිපිනයේ පදිංචි HSR ෆොන්සේකා මහත්මියගේ ලැබුණු ප්‍රෙස්සම පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය.
ගරු කතානායකතුමනි මාතලේ උකුවෙල අලුපෙතුවල 12 ඇලිරක් 2A දරන ස්ථානයේහි පදිංචි RM රංජිත් බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පති මහතා පෙත්සම් දෙකයි.
ගරු කතානායකතුමනි කෝට්ටකොඩ පාතකම උතුර කජුගස්වත්ත යන ලිපිනෙහි පදිංචි HW විජේසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ මාතර බතුතා පාර අංක 17 දරන ස්ථානයේ පදිංචි M අබ්දුල් රවුෆ් මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා මහතා.
ගරු කතානායකතුමනි හඟුරංකෙත මාදම්වල කොටුවේ ගෙදර ලිපිනෙහි පදිංචි WM netmi චමත්කා මෙනවියගේ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් ඉදිරිපත් කරමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා පෙත්සම් දෙකයි.
කතානායකතුමනි කටුගස්තොට කොණ්ඩදෙනිය දන්තුරේවත්ත අංක 329 තුනධරණ ස්ථානයේ පදිංචි HKG කාව්‍යා ස්වර්ණමාලී ගුණසේකර මහත්මියකින් ලැබුණු පෙත්සමක් සහ මහනුවර වැරල්ලගම තිත්තපජ්ජල අංක 243(1)C දරණ ස්ථානයේ පදිංචි WHMDWSB විජේකෝන් මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි අම්බිකා සාමිවෙල් මෙනවිය පෙත්සම් දෙකයි.
ගරු කතානායකතුමනි කඩවත පාල පියන්විල පුෂ්පාරාම මාවත අංක 145 දරණ ස්ථානයේ පදිංචි LP කරුණාරත්න මාත්මයන් ලැබුණු පෙත්සමක් සහ මීගොඩ පුවක්වත්ත පරණපාර අංක 190 එළිර 3 දරණ ස්ථානයේ පදිංචි නයන සාජීවනි ඇටියාරච් මාත්මයෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. අග්‍රාමාත්‍යතුමියකින් අසනු ලබන ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මහතා.
ගරු අග්‍රාමාත්‍යතුමියනි අධ්‍යාපන ශාස්ත්‍රයේ නව ප්‍රතිසංස්කරණ සමග ඩිජිටල් පරිවර්තනය සිදුවිය යුතු බව ඔබතුමිය පිළිගන්නේද? ප්‍රශ්නාංක 1 ඩිජිටල් පරිවර්තන සිදු කිරීම සඳහා මේ වන විට රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? ප්‍රශ්නාංක 2 එමගින් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු කවරේද? ප්‍රශ්නාංක 3 එම අරමුණු ළඟා කර ගැනීමට කොපමණ කාලයක් ගතවන්නේද?
ගරු අග්‍රාමාත්‍යතුමනි
ගරු කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නය ඔව්. දෙවැනි ප්‍රශ්නය 1.1 අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සිදු කිරීම සඳහා මේ වන විට අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් හා අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ලේකම් ඇතුළුව බහුපාර්ශවීය නියෝජිතයන්ගෙන් සමන්විත 30 දෙනෙකුගෙන් යුත් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කොට ඇත. නියෝජිතයන්ගේ නාමලේඛනය ඇමනුම 1 ලෙස දක්වා ඇත. මෙම බලකාය ස්ථාපිත කිරීම සඳහා 2025/5/28 දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර 2025/6/2 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇත. මෙම ඩිජිටල් පරිවර්තන බලකාය වෙත සංවර්ධන හවුල්කාරුවන් පුද්ගලික අංශය සහ සිවිල් සමාජ සංවිධාන සමග සම්බන්ධ වෙමින් ඉදිරි වර්ෂ 3ක් ඇතුළත කටයුතු කිරීමට අධිකාරී බලය පවරා ඇත. දීර්ඝ කාලීන පවතින ගුරුහිඟය, ඩිජිටල් ප්‍රවේශයේ විෂමතා සහ අධ්‍යාපනයේ තාක්ෂණ වර්ධනය යන කාරණා හේතුවෙන් මුහුණ දෙන අභියෝග සඳහා විසඳුම් වශයෙන් ව්‍යුහගත සහ අනාගතයට සූදානම් අධ්‍යාපන ප්‍රවේශයකට අවතීර්ණ වීමටත් දෙමුහුන් අධ්‍යාපන බෙදාහැරීමේ ක්‍රමවේද බ්ලෙන්ඩඩ් ලර්නින් ක්‍රමවේද හඳුන්වා දීමටත් ඩිජිටල් අන්තර්ගත ප්‍රමිති මාර්ගගත ආරක්ෂාව තොරතුරු තාක්ෂණය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහාත් ආපදා තත්ත්වයේ හමුවේ ඉගෙනුම් අඛණ්ඩව තහවුරු කිරීම සඳහාත් ජාතික රාමුවක් සංවර්ධනය කිරීමට මෙම බලකාය පිහිටුවන ලදී. ඒ අනුව අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය පිළිබඳ කාර්ය සාධක බලකායේ පිහිටුවීමේ ප්‍රධාන අරමුණු 7ක් හඳුනාගෙන ඇති අතර එම අරමුණු 5 පරිදි වේ. 1. දැනට පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කරන තෙක් తాවකාලික විසඳුමක් ලෙස ඩිජිටල් මෙවලම් භාවිතා කිරීමේ ශක්්‍යතාවය සොයා බලා අවශ්‍ය පිළියම් යෙදීම. 2. වර්තමාන සහ අනාගත අධ්‍යාපන අවශ්‍යතා සමග අනුගත වන ඩිජිටල් විෂය පාඨ නවීකරණය කිරීම. 3. හදිසි අවස්ථාවලදී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි අඛණ්ඩතාවය සහතික කිරීම. 4. සිසුන් සඳහා ඩිජිටල් සාක්ෂරතාව සහ මාර්ගගත ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම. 5. තොරතුරු තාක්ෂණ ඒකාබද්ධතාව සඳහා යටිතල පහසුකම් සහ පද්ධති සූදානම් වැඩි දියුණු කිරීම. 6. අධ්‍යාපනික විශිෂ්ටත්වය සඳහා තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය පෙර සූදානම සහතික කිරීම. 7. අධ්‍යාපන නවෝත්පාදනය සඳහා තිරසර රාමුවක් ගොඩනැගීම. ගරු කතානායකතුමනි ඊට අමතරව ක්‍රියාමාර්ග කිහිපයක් මේ වෙනකොට අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනවා. සාමාන්‍ය අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීම අදාළවත් ක්ලාස්රූම් සොලියුෂන්ස් දීම සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තියෙනවා බ්ලෙන්ඩඩ් ලර්නින්ග් ප්‍රවර්ධනය කිරීම සඳහාත් ඒ වගේම පාසල් 1000ක සුහුරු පුවරු සහ අනෙකුත් තොරතුරු තාක්ෂණ උපකරණ ලබා දීමට යෝජනා කර තිබෙනවා ඒකත් ඒ සංදේශත් මේ ඒ වෙනුවෙනුත් කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා මේ වෙනකොට සුහුරු පුහුරු 1900ක් පාසල් 1500ක් වෙත බෙදා දීමට නියමිත වෙලා තියෙනවා අධ්‍යාපන ශාස්ත්‍රයේ සියලුම ආයතන මට්ටම් ආවරණය වන පරිදි ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියක් සකස් කිරීමටත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහාය ඇතුව ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක් සකස් කිරීමේ මූලික වැඩ කටයුතුත් ආරම්භ කළ තියෙනවා ඊට ඒ වගේම 2026 වර්ෂයේ අවසාන වන විට සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දීමට අපේක්ෂිතයි රුපියල් 5000 අසීමිත දත්ත පැකේජෙකුත් පාසල් වලට හඳුන්වා දීලා තියෙනවා මේ විදිහට ගරු කතානායකතුමනි පියවර කීපයක් අරගෙන තියෙනවා මම බොහොම සන්තෝෂ වෙනවා මේ ප්‍රශ්නේ අද අහපු එක මම හිතන්නේ අද ගැලරි එක වටේම ඉන්නේ පාසල් ශිෂ්‍යයන් ඒ නිසා ඒගොල්ලන්ට බලපාන ප්‍රශ්නකට උත්තර දෙන්න ලැබීම වුන ඉදිරියේම මම සන්තෝෂ වෙනවා ඉතින් ඒ නිසා පියවර ගණනාවක් අරගෙන තියෙනවා මම එහි සවිස්තර ඒවා සභාගත විස්තර සභාගත කරන්න කැමතියි තොරතුරු තාක්ෂණය පරිවර්තනය කිරීමේ මේ වෙනුවෙන් පරිවර්තනය වීමේදී ගුරුවරුන්ට ඩිජිටල් අධ්‍යාපනය සම්බන්ධව කුසලතා සංවර්ධනයට ප්‍රමුඛ ස්ථානයක් ගැනීම අවශ්‍යයි. මේ සඳහා ICT පුහුණුවක් නැති ගුරුවරුන්ට ICT skill develop කිරීම සඳහා පුහුණු වැඩසටහන ආරම්භ කළා තියෙනවා. මේ වෙනකොට ගුරුවරුන් 300ක් පුහුණු කළා තියෙනවා සහ ඊතාක්ෂලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය හරහා මේක වැඩි දියුණු කිරීමටත් බලාපොරොත්තු වෙනවා 2025 වර්ෂයේ සිටම ගුරු පුහුණුව මේ තාක්ෂණය පිළිබඳ ගුරු පුහුණුව ඩිජිටල් ටීචර් කොම්පිටන්සි කරිකියුලම් එකක් හඳුන්වා දීලා ඒක ක්‍රියාත්මක වෙමින් යනවා දෙවැනි ප්‍රශ්නය ඒකෙන් බලාපොරොත්තු වෙන අරමුණු මේ ඩිජිටලයිසේෂන් ඩිජිටල් ට්‍රාන්ස්ෆර්මේෂන් එකෙන් අධ්‍යාපනයේ ඩිජිටල් ට්‍රාන්ස්ෆර්මේෂන් එකෙන් බලාපොරොත්තු වෙන අරමුණු ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය වැඩි කිරීම විෂයමාලා සංවර්ධන සඳහා යොදා ගැනීම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇගීම් යාන්ත්‍රණය විධිමත් කිරීම සහ අඛණ්ඩ අධ්‍යාපනය බ්ලෙන්ඩඩ් ලර්නින් හරහා ලබා දීමේ අරමුණක් මේ හරහා ඉෂ්ට කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න 3 කොච්චර කාලයක් ගත වේද කියන එක ඉදිරි වසර 5 තුල අධ්‍යාපනයේ දැවැන්ත ඩිජිටල් පරිවර්තනයක් සිදු කිරීමට අපේක්ෂා කරනවා ගරු කතානායකතුමනි
ගරු මන්ත්‍රීතුමා
ස්තුතියි ගරු අග්‍රාමාත්‍යතුමියනි අතුරු ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා මේ වන විට අදාළ ඩිජිටල් අධ්‍යාපන පරිවර්තනය වෙනුවෙන් අදාළ ගුරුවරුන් පුහුණු කිරීම සඳහා අදාළ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කරලා තියෙනවද කියන එක ඔබතුමීකින් දැනගන්න කැමතියි
අදාළ ඒක පුහුණු වැඩසටහන ආරම්භ කරලා තියෙනවා ගරු කතානායකතුමනි continuous professional development යටතේ කියන්නේ දැනට සර්විස් එකේ ඉන්න ගුරුවරුන්ට පුහුණුව ආරම්භ කරලා තියෙනවා නමුත් අපි ගුරු පුහුණු පාඨමාලාවම සමාලෝචනය කළා ඒක විශේෂයෙන්ම විද්‍යාපීඨවලත් BEd උපාධි පාඨමාලා තුලත් මේක විශේෂයෙන්ම හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා සහ විශේෂයෙන් විද්‍යාපීඨවල අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි අපි පාසල් වලට මේ පහසුකම් යටිතල පහසුකම් ලබා දීලා තියෙන තිබ්බට විද්‍යාපීඨවල ඒවා තාම ලැබිලා නැහැ ඒ නිසා අපි විශේෂ ව්‍යාපෘතියක් කරහා විද්‍යාපීඨත් මේ තාක්ෂණ පරිවර්තනයට සූදානම් වෙන්න පුළුවන් යටිතල පහසුකම් ලබා දීමටත් මේ වෙනකොටත් අපි ඒ වැඩසටහන ආරම්භ කරලා තියෙනවා
ගරු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. සමන්ත රණසිංහ මහතා.
ගරු කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමියනි, ඔබතුමියගෙන් අසන ප්‍රශ්නය, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය සමග ඒකාබද්ධ කිරීමට ඔබතුමියගේ අමාත්‍යාංශ විසින් මෙතෙක් ගෙන ඇති පියවරයන් මොනවාද? එහි පළමු ප්‍රශ්නය, ඉදිරි වර්ෂ පහ තුළ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් සැලසුම් සකස් කර තිබේද? එසේ නම් ඒවා මොනවාද? එහි දෙවැනි ප්‍රශ්නය, එම සැලසුම් යටතේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන් පුහුණු කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද?
ගරු
කතානායකතුමනි, මේක අතිශයින්ම වැදගත් ප්‍රශ්නයක්. අපි 2026 ක්‍රියාත්මක කරන්න ඉන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික වැඩක් තමයි මේ වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවීම. පළවෙනි ප්‍රශ්නයට පිළිතුර, ඉදිරියේදී පාසල් අධ්‍යාපනය තුළ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විෂයමාලා සංශෝධනය සිදු කිරීමට නියමිත අතර පාසල් අධ්‍යාපනයෙන් පසු තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවීමටද සැලසුම් සකස් කර ඇත. පාසල් අධ්‍යාපන පද්ධතිය වෙත වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දෙමින් උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව 2018 වර්ෂයේ සිට වර්තමානය දක්වා ක්‍රියාත්මක වෙනවා. 2025 වර්ෂය වන විට මෙම විෂය ධාරාව පාසල් 609ක් දක්වා ව්‍යාප්ත කර ඇත. ඒ අනුව සියලුම පළාත් සහ අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි තෝරාගත් පාසල්වල සංඛ්‍යාත්මක ව්‍යාප්තිය පහත පරිදි වේ. බස්නාහිර පළාතේ පාසල් 132ක්, මධ්‍යම පළාතේ 84යි, දකුණු පළාතේ 59යි, උතුර 47යි, නැගෙනහිර පළාතේ 68යි, වයඹ පළාතේ 69යි, උතුරු මැද පළාත 46යි, ඌව පළාත 55යි, සමරගමුව 49යි, සමස්ත සංඛ්‍යාව 609යි. මෙම පාසල් තුළ වෘත්තීය විෂයන් ක්‍රියාත්මක කිරීම සඳහා වෘත්තීය විෂයන් 28ක් සඳහා පළාත් සහ ජාතික මට්ටමින් ගුරු භවතුන් 1250ක් බඳවාගෙන ඇති අතර එක් ගුරු භවතෙකුට වෘත්තීය විෂයන් 3ක් ඉගැන්විය හැකිවන පරිදි ජාතික අධ්‍යාපන ආයතනය හරහා ඔවුන් පුහුණු කර ඇත. පාසල් තුළ මෙම විෂය ධාරාව ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි සුහුරු පන්ති කාමර ගොඩනගා පරිගණක, ලැප්ටොප්, සුහුරු පුවරු, අන්තර්ජාල පහසුකම් සහ පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර අඛණ්ඩව ප්‍රායෝගිකව විෂය ධාරාව පාසල් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පාසල් පාදක මූල්‍ය ප්‍රදාන ලබා දේ. මෙම විෂය ධාරාව යටතේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නොසලකා සිසුන් 12 ශ්‍රේණියට ඇතුල් කරගනු ලබන අතර මෘදු කුසලතා සංවර්ධනය කිරීම සහ වෘත්තීය විෂයන්හි මූලික හඳුන්වා දීම සිදු කෙරෙන මාස 6ක පාසල් අධ්‍යන කාල සීමාවකින් අනතුරුව සිසුන් NVQ 4 වෘත්තීය පුහුණු පාඨමාලා 154ක් සඳහා රජයේ වෘත්තීය පුහුණු ආයතන වෙත යොමු කරනු ලැබේ. වෘත්තීය පුහුණු සහ රැකියා යන පුහුණුව අවසානයේ ඔවුන් ජාතික වෘත්තීය නිපුණතා එගීමට මුහුණ දිය යුතු අතර අවසානයේ NVQ 4 සහතිකය ලබා දෙනු ලැබේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, ඒ කියන්නේ දැන් ඒ මම විස්තර කරේ මෙතෙක් ක්‍රියාත්මක වෙන කාර පාසල් අවුරුදු 13 වසර අධ්‍යාපනය යටතේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මේ විෂය ධාරාව, ඒ කියන්නේ skills stream එක 10 සහ 11 ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට නියමිත අතර එහිදී සෑම පාසලකම 10 11 ශ්‍රේණිවල සිසුන් සඳහා කාණ්ඩ විෂයක් ලෙස මෙම වෘත්තීය විෂයන් හඳුන්වා දීම සිදු කිරීමට නියමිතය. කියන්නේ ભેදයක් නැතුව සියලුම දරුවන්ට මේ skills sector එකේ විෂයන් හඳුන්වා දෙන්න නියමිතයි. ඒ සඳහා විෂය මාලාව සහ මොඩියුල ජාතික අධ්‍යාපන ආයතන මගින් මේ වෙනකොට සංවර්ධනය කරමින් පවතිනවා. තවද උසස් පෙළ සඳහා වෘත්තීය විෂයන් ක්‍රියාත්මක කරන පාසල් සංඛ්‍යාව 609 සිට 1000 දක්වා වර්ධනය කිරීමටද කටයුතු යොදා ඇත. එතකොට 10 ශ්‍රේණියේ ඉඳන් අඛණ්ඩව අවුරුදු 4ක් තුළ ඒ skills sector එක හඳුන්වා දෙන්නත්, ඊට පස්සේ තෘතීක අධ්‍යාපනයේදීත් ඒ පාතක හඳුන්වා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි විශ්වාස කරනවා මේ skills sector එක තමයි දියුණු විය යුත්තේ අනාගතයේදී. ඒකට අපේ විශාල අවධානයක් සහ යොමු කිරීමක් අපි කරගෙන යනවා. පාසල් අධ්‍යාපනයෙන් පසු තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනයේ නගා සිටුවීම සඳහා දැනට තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන අංශයට අදාළව ආසියානු සංවර්ධන බැංකුවේද සහාය ඇතිව උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණු ක්ෂේත්‍රයට අදාළ සියලුම පාර්ශ්වකරුවන් සමග රැස්වීම පවත්වා මූලික කෙටුම්පත් සකස් කරමින් පවතින අතර 2025 සැප්තැම්බර් වන විට සම්පූර්ණ කෙටුම්පත් සකස් කිරීම අවසන් කර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. දෙවනි ප්‍රශ්නය, එම සැලසුම් යටතේ තාක්ෂණික හා වෘත්ති අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන් පුහුණු කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් පාසල් අධ්‍යාපනය සඳහා 10-11 ශ්‍රේණිවල වෘත්තීය විෂයන් ඉගැන්වීම සඳහා ගුරු විද්‍යාල හරහා ගුරු අභවතුන් බඳවාගෙන පුහුණු කිරීමට කටයුතු කරනු ලැබේ. තවද දැනට වෘත්තීය විෂය ධාරාව සඳහා පත්කර ඇති ගුරු භවතුන් සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගය ඇතිව විවිධ වෘත්තීය ක්ෂේත්‍රී කාලීන ප්‍රවණතා සහ ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙන ගුරුධාරිතා සංවර්ධන වැඩසටහන් මාලාවක් ඉදිරි අවුරුදු 5 තුල දක්වා වාර්ෂිකව ක්‍රියාත්මක කිරීමට නියමිතය. එමෙන්ම වෘත්තීය ක්ෂේත්‍රයේ කාලීන ප්‍රවණතා අනුව වෘත්තීය විෂය ධාරාව විෂය සංධාරය නැවත සමාලෝචනය කර මොඩියුල සඳහා අවශ්‍ය වෙනස්කම් ඇතුළත් කිරීම 26-27 කාල සීමාව තුළ අවසන් කිරීමට නියමිතය. පුහුණු කිරීම, ගුරුවරුන් පුහුණු කිරීම සම්බන්ධයෙන් කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය පුහුණු කිරීමේ ක්ෂේත්‍රයේ ගුරුවරුන් පුහුණු කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පනත අනුව ඔවුන්ට පැවරී ඇත. ඒ අනුව වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මේ වන විටත් පුහුණුකරුවන් පුහුණු කිරීමේ කාර්ය සිදු කරන අතර එම ක්‍රියාවලිය විධිමත් ක්‍රමවේදයක් යුතුව අඛණ්ඩව හා ක්‍රමානුකූලව සිදු කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වගේම ටිබෙට් ක්ෂේත්‍රයේ ගුරුවරුන් පුහුණු කිරීමේ දීර්ඝකාලීනව ඇති වෙලා තියෙන ප්‍රශ්නයට කොරියා යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි ඇන් එඩ්යුකේෂන් මගින් යෝජනාවක් මේ වෙලාවේ අපිට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකත් අපි මේ වෙලාවේ ඒ සාකච්ඡාවත් අපි දියත් කරලා තියෙනවා. ඒක පිළිබඳවත් විස්තරාත්මක කරුණු ගණනාවක් තියෙනවා. මම ඒවත් සභාගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ගරු සභාපති කතානායකතුමනි,
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි,
ගරු අජිත් මාන අජිත් පෙර මහත්තයා,
කතානායකතුමනි, ගරු අගමැතිතුමිය, මීට කලින් වාරේ ඔබතුමිය ඉන්දියා ශ්‍රී ලංකා ගිවිසුම් පිළිබඳව කල් ලබා ගත්තා මට උත්තර දෙන්න. දැන් මේ කාර්යපටිපාටි යටතේ සාමාන්‍ය කතානායකතුමනි මට නැවත ඒ ප්‍රශ්න අහන්න බෑ. එතකොට ඔබතුමිට යුතුකමක් තියෙනවා ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම් පිළිබඳව ඒ කරුණු ඉදිරිපත් කරන්න. එදා අධ්‍යයනය කරන්න කල් ගත්ත එක හරි. නමුත් ඇයි තාමත් පිළිතුරක් නැත්තේ? උත්තර දෙන්න අමාරුද? ගැටලුවක් තියෙනවද? තාමත් අධ්‍යයනය කරනවද?
ගරු අග්‍රමාත්‍යතුමනි,
මේව අමාරුවක් නෑ, ප්‍රශ්නයක් නෑ. එතන මම ඒක ඇත්තටම මේ ප්‍රශ්න අද තියෙන ප්‍රශ්න අවසන් වෙලා ඒකට ප්‍රතිචාර දක්වන්න බලාගෙන සිටියේ ඉතින් මේ අජිත් පෙරේරා මන්ත්‍රීවරයා ටිකක් කලබල වෙලා. නමුත් මේ දිනට ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී යොමු කරන ප්‍රශ්නයට අදාළව අධිකරණයේ නඩු කටයුත්තක් මේ වෙලාවේ පවතිනවා. ඒ නිසා මේ වෙලාවේ ප්‍රශ්නයට උත්තර දීමට නොහැකි බව මම දන්වා සිටිනවා. මම ඒක කොහොමටත් කරන්න හිටියේ.
ගරු සමන්ත රණසිංහ මන්ත්‍රී, ඔබ නෑ ඒ ඔබතුමාට තමයි පිළිතුරු ලබා දුන්නේ. දැන් ඔබතුමා අහ ප්‍රශ්න ඔබතුමාගේ නම කියලා. ගරු සමන්ත රණසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාගේ අතුරු ප්‍රශ්න.
ඔව්, ගරු කතානායකතුමනි, මම අග්‍රාමාත්‍යතුමියගේ ගරු අග්‍රාමාත්‍යතුමියනි, ඇත්තටම අපේ රටේ වෘත්තීය අධ්‍යාපනය ඒ වගේම වෘත්ති අධ්‍යාපනය තියෙනවා යම් ප්‍රමාණයකට. ඒ වගේම ඇත්තම රැකියාව වෙළඳ පොළට පුහුණු ශ්‍රමිකයන් නැති ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ වගේම දරුවෝ සහ දෙමව්පියෝ ඒ සම්බන්ධව අවධානයක් යොමු වෙන්නේ නැති එකකුත් තියෙනවා. ඒ නිසා මම ඇත්තටම ඔබතුමියගෙන් ස්තුතිවන්ත වෙනවා. පහුගිය 4 වෙනිදා රටේ ශ්‍රම මෙහෙයුම කියලා වැඩසටහනක් කරා ලංකාවේ සියලුම වෘත්තීය අධ්‍යාපන ආයතන සම්බන්ධ කරගෙන ඒකට විශාල පිරිසක් සහභාගී වුණා. එවැනි වැඩසටහන් ඉදිරියටත් කරන්න සූදානම් වෙලා තියෙනවාද? එහෙම ඉල්ලීමක් කරනවා පුළුවන් නම් ඒවා එවැනි වැඩසටහන් යලිත් වතාවක් මාස 6කට සැරයක්වත් කරමු කියලා.
ස්තුති ගරු කතානායකතුමනි. ඒක අපේ නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ඇමතිවරයාගේ නායකත්වෙන් කරුණු වැඩසටහනක්. ඒක දිගටම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මන්ත්‍රීතුමා කියපු විදිහට, ගරු මන්ත්‍රීතුමා කියපු විදිහට අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන හරහා මේකට ප්‍රධාන මේකට අපි විශාල අවධානයක් දීලා තියෙනවා. මොකෝ අර වෘත්තීය, ඒ කියන්නේ වැඩ ලෝකයට සූදානම් කිරීම, මේ රටේ මානව සම්පත බිහි කිරීමට අත්‍යවශ්‍ය කාර්යයක් පාසල් පද්ධතිය තුළ සිදුවිය යුතුයි කියන එකත් සමග මේක අර වෙන දේවල් කරන්න බැරි වීම නිසා මේකට වැටෙන එක, මේ වෘත්තීය සහ ස්කිල් සෙක්ටර් එක නිකන් අහඹු ලෙස තෝරා ගන්නවා වෙනුවට, අහඹු ලෙස නෙවෙයි, එහෙම නැත්නම් නිකන් ඒකට ඉතුරු වෙන අය යන එක වෙනුවට මේක ඇත්තටම පිළිගත්ත, තෝරගත්ත, දැනුවත්ව එන්ට වෙන ශේත්‍රයක් බවට අපි පත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකට අපි පාසල් පද්ධතිය තුළ කරන වෙනස වගේම සමාජ කතිකාවක් ඇති කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම තමයි අර ශ්‍රම මෙහෙයුම අතිශයින්ම වැදගත් වුණේ. මේ ශේත්‍රයට අවධානය අරගෙන මේ ශේත්‍රය පිළිබඳ තියෙන ඍණාත්මක ආකල්ප සමාජය තුළ වෙනස් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ගරු ජනාධිපතිතුමා එක්ක අපි ඊයේ සාකච්ඡාවක් ගත්තා. එතුමාගෙත් මේකට අවධානය යොමුණා. ඔහුත් අපිට කිව්වෙමත් මේ සමාජ කතිකාව වහාම ඇති කරන්න කියන එක තමයි ගරු කතානායකතුමනි.
ගරු මන්ත්‍රීතුමා,
මම අග්‍රාමතුමේගෙන් තව අවධානය යොමු කරන්න කැමති පොඩි එකක්. දැන් දැනට එන ඒ දරුවන්ට පහසුකම් වල, කියන්නේ විශේෂයෙන්ම සීසන් ගැනීම, ඒ වගේම අර දීමනාවක් දෙනවා පොඩි එකක්, අනිවාර්ය සමහර තැන් වල ගැටලු තියෙනවා. ඒවත් විශේෂ අවධානයට යොමු කරලා ඒ දරුවන්ට ආකර්ශනීය පරිසරයක් හදන්න ඔබතුමිය මැදිහත් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කතානායකතුමනි. ඒක යෝජනාව අපි බාර ගන්න.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය.
සෞඛ්‍ය ශේෂ්ඨ.
ගරු සභාපති.
මම අහනවා ගරු.
ගරු මන්ත්‍රීතුමියට. ගරු කතානායකතුමනි, ඔබතුමා මයිදන පාර්ලිමේන්තුව මෙහෙයවීමේදී දැන් ගරු අගමැතිතුමගේ මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් අහලා එකට අතුරු ප්‍රශ්න අහන්න මන්ත්‍රීවරයාට අව්‍යස්ථාරණියක අනුව අයිති තිබීදී තමයි ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එකට ඉඩ දුන්නේ. පොයින්ට් ඔෆ් ඕඩර් වලට එහෙම පුළුවන් තමයි. නමුත් ඔබතුමා අපි මන්ත්‍රීවරු වශයෙන්ම හිතන අපිට වගකීමක් තිබෙනවා. ප්‍රශ්නයක් අහපු මන්ත්‍රීවරයාට තිබෙනේ ස්ටෑන්ඩින් ඕඩර්ස්ලින් තිබෙන අයිතියට ගරු කරමින් ඒ කටයුත්ත කරන්න. නැතිනම් ඒ ෆ්ලෝ එකක් නැති වෙනවා. ඒත් ඒක බිඳන. ඒ නිසා ඔබතුමාගේ සහ මන්ත්‍රීවරුන්ගේ අවධානයට ලක් කරනවා. ඒක සදාචාර සම්පන්නකමකුත් අවශ්‍යයි. පොයින්ට් ඔෆ් ඕඩර් එකේ ඉදිරිපත් කරන් තියෙන අයිතිය වගේ අනික එක පොයින්ට් ඔෆ් ඕඩර් එකකුත් නෙමෙයි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත් මහත්මිය.
මම අහනවා ගරු අග්‍රමැතිතුමිය.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය මේ සඳහා ගරු මන්ත්‍රීතුමිය අසන ප්‍රශ්නය සඳහා උත්තර දීමේදී 2021 දිනෙන් පසු
ප්‍රශ්නය ගරු මන්ත්‍රීතුමනි ඔබතුමින් ප්‍රශ්නේ කියවන්න.
ඔව්, මොකද්ද ඔබතුමා
ගරු අගමැතිතුමියගේ අහන්නේ කාලීන වැදගත්කමක් තිබෙන ප්‍රශ්න. න්‍යාය පත්‍රය පිට වෙලා යනවා නම් ඒක පහදලා දෙන්න පුළුවන්. ඒක තමයි මේක කියන්නේ. ඒ කියන්නේ පාර්ලිමේන්තු කඩේකින් බැහැර වෙලා යනවා නම් ඒ බැහැර වෙන ඕනෑම අවස්ථාවකදී මන්ත්‍රීවරයාට නැගිටීමේ තියෙන රීති අයිතිය තමයි මම කිව්වේ. ඒ රීති අයිතියෙන් තමයි ඔබතුමාගේ මම අවසරය ඉල්ලුවේ. ඒ බැහැරවීම පැහැදිලි කරලා නේද දෙන්නේ.
මොකද්ද බැහැරීම?
ගරු කතානායකතුමා, ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ 224 කතානායකද 158 කතානායකද කියන්නකෝ.
ඔබතුමාට මම
59. එතකොට අපි නියල වෙලා 159 නම් කතානායක අපි නැගිටිනවෙ ඉන්න.
ඔබතුමාගේ
රීති 224 නම් අපිට දෙන්න.
ඔබතුමාගේ රීති ප්‍රශ්නේ
මම අහන්නේ. රීති ප්‍රශ්නේ තමයි ගරු සභානායකතුමාත් දැන් අගමැතිතුමියත් ඒ ප්‍රශ්න අහන වෙලාවේ දැන් කියනවා මේක සදාචාර ශීලාචාර වෙන්නේයි කියලා. හැබැයි කියන සභානායකතුමාගේ කට්ටිය ශීලාචාර වුණා නම් ඊට වඩා හොඳයි. දැන් ඔබතුමා
පොයින්ට් බෝඩ් ගන්න ඔබතුමා
ඒක පාදවල නැද මේක ඉන්නකිතුමා. එකපාරම ඔබතුමා අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නකොට ඉන්න අර මේ මේල් නැස්ලා රට හැංගින කතාව කියලා අහන්න බෑ එහෙම. එහෙම අහන්න බෑ. පොඩක් ඉඳ දෙන්න අපේ කතාව කියන්න පොඩක්.
හරිද? කතා කරමු ඔබතුමා මේ මේ පොයින්ට් බෝඩ්
එක ගන්න. පයින් බෝඩ් අපේ කතාව. ගරු කතානායකතුමා
යෝ යෝ
දැන් සාමාන්‍ය
අගමැතිතුමාගේ
තුමයකින් හෝ තුමාගෙන් අහන ඕනේ වැදගත් ප්‍රශ්නය ඒකට යෝජනා ඉදිරිපත් කිරීම කියන කාරණේ සාධාරණ වෙන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවට කාලේ ගන්න.
ඒක පොයින්ට් බෝඩ් එකක් නේ.
ඒක වැදගත්ම ප්‍රශ්නය කතා
කරන්නේ. ගරු මන්ත්‍රීතුමනි ඔබතුමිය කතා කරන්නේ. ඒ සේසර
ගරු අග්‍රමාත්‍ය
ගොයින් අරවුන්ඩ් ද බුෂ්.
ගරු අග්‍රාමාත්‍යමේකින් අහසුන් ලබන ප්‍රශ්නය වත්මන් රජයේ පළමු අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප වැඩි කළ ක්‍රමවේදයට අනුව 2020 වර්ෂයේ සිට 2024 වසර දක්වා කාලය තුළ විශ්‍රාම ලැබුවන් විශාල පිරිසක් අසාධාරණයට ලක් වූ බවට චෝදනාවක් ඇත. එබැවින් අංක 1 රාජ්‍ය සේවක වැටුප ඉහළ දැමීම මත 2025 1/1 දින සිට විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්ට 2027 වැටුපට ගැලපීම මත හා 2019 12 31 දින දක්වා විශ්‍රාම වැටුප ඉහළ දැමීමට කටයුතු කිරීම මත 2020-2024 යන වසරවල විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ගේ වැටුප විෂමතාවයක් හටගෙන තිබේද? අංක 2 මෙලෙස විශ්‍රාම වැටුප් විෂමතාවයේ බලපා ඇති විශ්‍රාමිකයන් සංඛ්‍යාව කොපමණද? අංක 3 මේ අනුව මෙලෙස කොපමණ මුදලකින් හා ප්‍රතිශතයකින් විශ්‍රාම වැටුප් විෂමතාවයක් ඇතිව තිබේද? අංක 4 එම විෂමතාවයේ ඉවත් කිරීමට රජය ගෙන ඇති පියවර කවරේද? අංක 5 එම විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේ නම් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කෙරෙන ආකාරය මේ ගරු සභාවට පැහැදිලි කරන්නේද?
ගරු අග්‍රමත්තුම
ගරු කථානායක තුමනි මේ සඳහා පළවෙනි ප්‍රශ්නය මේ සඳහා පිළිතුරු සැපයීමේදී 2021 දිනෙන් පසු 2024 12 31 තෙක් කාල සීමාව තුළ විශ්‍රාම ගොස් ඇති රාජ්‍ය නිලධරයන්ගේ විශ්‍රාම වැටුපෙහි විෂපතාවය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා මම මේ පහත කරුණු ඔබතුමාගේ අවධානය වෙත යොමු කරනවා. අප රජය බලයට පත්වන අවස්ථාව වන විට රට තුළ සිටි විශ්‍රාමිකයන් ඔවුන් ලබමින් සිටි විශ්‍රාම වැටුප අනුව පහත පරිදි කණ්ඩායම් කිහිපයකට අයත් විය. 2016 වර්ෂයේදී රාජ්‍ය සේවය සඳහා සිදු කළ වැටුප් සංශෝධනය පරිදි 2017 1/1 දිනට අදාළ වැටුප් අනුව විශ්‍රාම වැටුප් ලබමින් සිටි විශ්‍රාමකීන් 2008 1/1 දිනට අදාළ වැටුප් අනුව විශ්‍රාම වැටුප් ලබමින් සිටි විශ්‍රාමකීන් 2019 1/1 දිනට අදාළ වැටුප් අනුව විශ්‍රාම වැටුප ලබමින් සිටි විශ්‍රාමකීන් 2020 1/1 දිනට අදාළ වැටුප අනුව විශ්‍රාම වැටුප් ලබමින් සිටි විශ්‍රාමකීන්. ඒ අනුව සමස්ත විශ්‍රාමකීන්ගේ විශ්‍රාම වැටුපෙහි විෂමතාවයක් පවතින බවත් එය 2017 වර්ෂයේ සිට නොවිසඳී පවතින බවත් අප රජය විසින් නිරීක්ෂණය කරන ලදී. 2025 අයවැය යෝජනා යටතේ මෙම විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීමට රජය විසින් තීරණය කරන ලදී. ඒ අනුව 2020 1/1 දිනට පෙර විශ්‍රාම ගොස් ඇති සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප 2016 වර්ෂයේදී සිදු කළ වැටුප් සංශෝධනෙහි ඇතුළත් 2020 1/1 දිනට අදාළ වැටුප අනුව සංශෝධනය කිරීමට අප රජය තීරණය කරන ලදී. මෙම සංශෝධනය අදියර 3ක් ඔස්සේ සිදු කරනු ලැබුව අතර ලබන අතර 2018 1/1 දිනට අදාළ වැටුප මත විශ්‍රාම වැටුප සංශෝධනය 2025 7/1 දින සිටද 2019 1/1 දිනට අදාළ වැටුප මත විශ්‍රාම වැටුප සංශෝධනය 2026 7/1 දින සිටද 2020 1/1 දිනට අදාළ වැටුප මත විශ්‍රාම වැටුප සංශෝධනය 2027 7/1 දින සිටද සිදු කරනු ලැබේ. ඉහත පරිදි සංශෝධිත සිදු කිරීමෙන් පසුව 2024 12 31 දින හෝ ඊට පෙර විශ්‍රාම ගොස් ඇති සියලුම විශ්‍රාමකීන් 2016 වර්ෂයේදී සිදු කළ වැටුප් සංශෝධනයෙහි 2020 1 දිනට નિયમિત වැටුප අනුව විශ්‍රාම වැටුප ලබන අය බවට පත්වෙනවා. මෙම ප්‍රශ්නය සඳහා ඉලක්කගත කණ්ඩායම වන 2020-24 කාල සීමාව තුළ විශ්‍රාම ගොස් ඇති විශ්‍රාමකීන්ද 2016 වර්ෂයේදී සිදු කළ වැටුප් සංශෝධනය තුළින් 2020 1 දිනට નિયમિત වැටුප අනුව මේ වන විට විශ්‍රාම වැටුප ලබමින් සිටින අය වෙනවා. දෙදස් විසිපය අයවැය යෝජනාව අනුව දෙදස් විස්ස එක එක දින හෝ ඊට පෙර විශ්‍රාම ගොස් ඇති සියලුම විශ්‍රාමකයන්ගේ විශ්‍රාම වැටුප අධියර තුනකින් සංශෝධනය කිරීමෙන් පසු 2027 වන විට එම සියලුම විශ්‍රාමිකයන් 2016 වර්ෂයේදී සිදු කළ වැටුප් සංශෝධනයේහි 2021 දිනට නියමිත වැටුප අනුව විශ්‍රාම වැටුප් ලබන අය බවට පත්වෙනවා. ඒ නිසා 2020 දින හෝ ඊට පෙර සහ 2020-24 කාල සීමාව තුළ විශ්‍රාම ගොස් ඇති කෙනෙක් ඒ වැටුපෙහි විෂමතාවයක් තියෙනවද කියන එක එහෙම විෂමතාවයක් මේ වෙනකොට නැහැ කියන එක තමයි කතානායකතුමනි අපි කියන්නේ. මීළඟට සලකා බැලිය යුත්තේ 2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය සිදු කිරීම මගින් 2024 කාල සීමාව තුළ විශ්‍රාම ගොස් ඇති විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුපට බලපෑමක් සිදුවනවද නැද්ද කියන එකයි. මේ වැටුප් සංශෝධනය අදාළ වන්නේ 2025 එක දිනදී සේවයේ සිට ඉන් පසුව සේවයෙන් විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්ට පමණයි. මෙම වැටුප් සංශෝධනය අධියර තුනක් යටතේ ක්‍රියාත්මක වූවත් එකී කාල සීමාව තුළ විශ්‍රාම යන නිලධරයන්ට සම්පූර්ණ වැටුප් වැඩිවීම මත පදනම්ව විශ්‍රාප වැටුප් පිහිමි ගැනීම සිදු කෙරෙනවා. වැටුප් සංශෝධනය වීම මත එම නිලධාරයන්ට සාපේක්ෂව වැඩි විශ්‍රාම වැටුමක් හිමිවීමට සිදුවන අතර එය රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයකින් සිදුවන සාමාන්‍ය තත්ත්වයක් වන අතර එය වැටුප් විෂමතාවයක් ලෙස අර්ථකථනය කිරීම සුදුසු නැහැ ගරු කතානායකතුමනි. නමුත් විශ්‍රාමික ප්‍රජාවන්ගේ ගැටලුවලට සවන් දෙන රජයක් වශයෙන් 2020-24 කාල සීමාව තුළ විශ්‍රාම ගොස් ඇති විශ්‍රාමිකයන්ට යම් අසාධාරණයක් සිදු වී ඇතිද යන්න සම්බන්ධයෙන් මේ වෙනකොටත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඔවුන් සමග සාකච්ඡා කරමින් 2026 අයවැය තුලින් යම් විදියකට ඒකට මැදිහත් වෙන්න පුළුවන්ද කියන සාකච්ඡාව මේ වෙනකොටත් ගනිමින් ඉන්නවා. කරු කතානායකතුමනි, ඒක විෂමතාවයක් නිසා ඇතිගත් තත්ත්වයක් නෙවෙයි. නමුත් පොදුවේ විශ්‍රාමිකයන්ට යම් අසාධාරණයක් අර 2020-24 අයට සිදුවේ නම් ඒ පිළිබඳ අපි සාකච්ඡා කරමින් ඒකට යම් විසඳුමක් හොයන්න අපි මේ වෙලාවේ උත්සාහ කරමින් උත්සාහ ගන්න අපි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හැටියට ඒ සාකච්ඡාව ආරම්භ කළා තියෙන්නේ. ඒ නිසා ඒ අර විෂමතාවයකට ලක්වෙච්ච කණ්ඩායමක් කියලා කොටසක් 2024 තුල මේ වෙලාවේ නැහැ. නමුත් විශ්‍රාමිකයන් වර්ගය ඔබතුමියට මම දැනුම් දෙන්නම්. සිවිල් 104,354යි, සන්නද්ධ හමුදාවල 42,002යි, වැන්දපු පුරුෂ හා අනත් දරුවන් 9,260යි, එකතුව 155,616යි. තුන්වැනි ප්‍රශ්නයටත් ඒ පිළිතුරුමයි. විෂමතාවයක් නෙවෙයි තියෙන්නේ, මේ කණ්ඩායමටම ගැන සලකා බලා යම් වැඩිහත් වීමක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක ඊපස්සේ හතරවෙනි ප්‍රශ්නයට නැවත වතාවක් කියන තියෙන්නේ. විෂමතාවය පැවතිනු විෂමතාවය අපි විසඳුවා, දැන් ඒ විෂමතාවයක් නැහැ. පොදුවේ මේ පොදුමේ විශ්‍රාමිකයන්ට ලැබිය යුතු සහනයක් ලබා දීම සඳහා තමයි අපි මේ වෙලාවේ කටයුතු කරන්නේ. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.
ගරු මන්ත්‍රීතුමිය.
ස්තුතියි ගරු අගමැතිතුමිය. ඇත්තටම කියන්න ඕනේ දැන් මේ රජයේ සේවකයෝ මම විනාඩි දෙකක කාලයක් ඔබතුමාගෙන් ඉල්ලනවා. රජයේ සේවකයෝ ගත්තහම ඔබතුමී දන්නවා 97 BC පෙරේරා වැටුප් චක්‍රලේකයේ ඉඳලා මේ ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තහම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අයව තියලා අනික් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ආදි වශයෙන් ගත්තහම විවිධ අවස්ථාවල් වල විවිධ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ අයට 2022 විෂමතාවය වෙනුවෙන් විෂමතාවෙන් තුනෙන් එකක් ලබා දුන්නා. තව පිරිසකට ලැබුණේ නැතුව විශ්‍රාම ගියා. මේ වගේ ගත්තහම ඒ විශ්‍රාමිකයෝ ඇතුලේ ගැටලු තියෙනවා. හැබැයි මම 2020ට පෙර ඇතිවෙච්ච විෂමතාවල් වලට මේ ආණ්ඩුව වග කියන්න අවශ්‍ය නැහැ. නමුත් යම් විදිහකින් ඒකට මැදිහත් වීමක් සිද්ධ වීච්ච එක මම හිතනවා හොඳ කාරණාවක් හැටියට. හැබැයි ඒක මහා විෂමතාවයක් කරේ මේ ආණ්ඩුව කියලා මම කියනවා. මොකද
එකම රජයේ වෙනුවෙන් එකම සේවයක් කරලා සමාන සේවයක් කරලා විශ්‍රාම ගියපු කෙනෙක් දෙන්නෙකුට විශ්‍රාම ගිය දෙන්නෙකුට විශ්‍රාම වැටුප හැටියට වැටුප් දෙකක් ලැබෙනවා නම් වර්ග දෙවිධයකට ලැබෙනවා නම් සමානයන්ට අසමාන ලෙස සැලකීම කියන එක මෙතනදී සිද්ධ වෙනවා කියන එක මම කියනවා. මම ඒකට උදාහරණ කීපයක් කියන්නම් ඔබතුමීට. මේකේ අවම වශයෙන් ඒ අයගේ ඒ කියන්නේ 2024 කාලයේ ඇතුලේ 2024 දෙසැම්බර් 31 විශ්‍රාම යන කෙනෙක්ගේ වැටුපත් 2025 ජනවාරි 1 වෙනිදා විශ්‍රාම යන කෙනෙක්ගේ අතරේ වැටුපේ විශාල පරතරයක් තියෙනවා ගරු අගමැතිතුමිය. උදාහරණයක් කිව්වොතින් ඒක 20000 ඉඳලා 80000ට වගේ යනවා. අතර පරතරයක් එක එක ක්ෂේත්‍රවල තියෙනවා. 70% ඉඳන් 120% වගේ පරතරයක් අපිට ඒ වගේ පේනවා. මම මේක සභාගත කරනවා, ඒ වගේම හැන්සාඩ් ගත කරනවා. මම ඔබතුමීට කියන්නම් ප්‍රාථමික සේවා වල ඒගොල්ලන්ගේ 2025 1 දිනට පසු වැටුප 55692 2025 1 දිනට පෙර විශ්‍රාම යනවා නම් එයාගේ 32769 22923 ක වෙනසක් තියෙනවා. ඊළඟට අපි ගත්තොත් ලේකම්වරුන්ගේ අර ගත්තොත් ඒගොල්ලෝ 2025ට පස්සේ ගියොත් 202810යි 2025ට කලින් ගියොත් 113688යි 89123ක්. මේ මම උදාහරණ කීපයක් ගත්තේ. ඒ කියන්නේ එකම
සේවය එකම ප්‍රශ්නය අහන්න.
හරිය ප්‍රශ්නය අහන්න පැහැදිලි කිරීමක් කරන්න ඕනේනේ කතානායකතුමා විනාඩියක් දෙන්න. එතකොට දැන් එකම සේවයේ හිටපු ගුරුවරු දෙන්නෙක් ගත් ගුරු සේවයේ හිටපු දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නා දෙසැම්බර් 31 පෙන්ෂන් ගියොත් එක වැටුපක් ජනවාරි 1 වෙනිදා ඊට පහවදා ගියොත් තව වැටුපක් වෛද්‍යවරු දෙන්නෙක් ගත්තත් එහෙමයි වෙනත් හමුදාවේ ඉඳලා ගත්තත් එහෙමයි පොලිසියේ හිටියත් එහෙමයි වෙන කම්කරු සේවක හිටියත් එහෙමයි එහෙමනම් මෙතන යම්කිසි පරස්පරයක් තියෙන බව ඔබතුමීට වැටහෙනවා කියලා මම විශ්වාස කරනවා මේ අයට 2020-24 කාලය තුල කිසිම වැටුප් වැඩිවීමක් සිද්ධ වුණෙත් නැහැ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාලේ රුපියල් 5000ක් වැටුපට අර එල්ලලා තිබ්බා කියන කතාව තමයි තියෙන්නේ රජයේ සේවකයන්ට විශ්‍රාමිකයන්ට ඒක රුපියල් 3000ක් විදිහට වැටුප් තිබුණා. ඒ නිසා
ගරු මන්ත්‍රීතුමිය ප්‍රශ්නේ අහන්න
හොඳයි මම මේක ප්‍රශ්නේ අහන්න කලින්
දැන් විනාඩි තුනක්
ඉතිහාසයේ කිසිම දවසක ගරු අගමැතිතුමිය අනාගතයට බලපාන විදිහට විශ්‍රාම වැටුප් හදලා නැහැ. නමුත් මම හිතනවා රාජ්‍ය සේවයේ හකුලවන්න IMF එකත් එක්ක තියෙන යම්කිසි එකඟතාවයන් මත විශ්‍රාමිකයන් දිරිගන්වන්නට එහෙම දෙයක් කරා වෙන්න පුළුවන්. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය 3/2016 අනුව 2017 2018 2019 වැටුප් පියවරට අනුව අවම වශයෙන් අවම විශ්‍රාම වැටුපක් ලැබමින් සිටි කාණ්ඩ 3 විශ්‍රාම වැටුපාර ඔබතුමී ඉස්සෙල්ලා කිව්ව විදිහට 3/2016 අනුව 2020 පියවරට ගලපන්නට ආණ්ඩුව තීරණය කරපු එක හොඳයි. මොකද රජයේ සේවකයෝ කියන්නේ බොහොම අසරණ අය නිසා. මං අහන්නේ මේ අයටත් පියවර 3කින් 2020 වැටුප ගන්න වෙලා තියෙන්නේ 2027. ඒ කියන්නේ අවම විෂමතාවයක් තිබ්බ අයත් මහා විෂමතාවයක වින්දිතයන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම අහන්නේ නමුත් 2020 මම ඒ වැඩි කිරීම ගැන මම සතුටු වෙනවා. අපි පක්ෂයක් හැටියටත් විපක්ෂය හැටියටත් සතුටු වෙනවා. නමුත් 2020ට පෙර විශ්‍රාම ගත් අයට 2020 වැටුප ගන්න 2027 වෙනකම් බලන් ඉන්න වෙලා තියෙන අවුරුදු 7ක් අවුරුදු 61 කෙනා අවුරුදු 67 වෙනකම් සමහරට ජීවත් වෙනවද දන්නේ නැහැ. මම අහන්නේ මේ වෙතකන් කල් ගත්ත එක සාධාරණද?
ගාලු කතානායකතුමනි මේ රටේ අසාධාරණ ගණනාවක් වෙලා තියෙනවා මෙච්චර කාලයක්. මේ විශ්‍රාමිකයන්ගේ වෙලා තිබ්බ විෂමතාවය අවුරුදු ගණනාවකින් විසඳුනේ නැහැ. ඒක විසඳීම සඳහා අපේ පළවෙනි අයවැය තුලම අපි ඉදිරිපත් කරපු පළවෙනි අයවැය තුලම අපි ඒ විෂමතාවය නිවැරදි කරා. මම හිතන්නේ ඒක වෙන මේ අවුරුදු ගානක් තිස්සේ වෙච්ච විෂමතා මේ රාජ්‍ය සේවය තුල වෙලා තියෙන අසාධාරණකම් ගැන කතා කරොත් අපිට ඒක වෙනමම දවස් දෙක තුනක් කතා කරන්න පුළුවන්. මොකද මෙච්චර කාලයක් පැවති හැම ආණ්ඩුවක්ම කළා තිබ්බේ ඒ මොහොතේ මොකක් හරි පැන නැගෙන ප්‍රශ්නයකට එතන ඒ විසඳුම දීලා අර්බුද ගණනාවක් හදපු නිර්මාණය කළා තියෙන එක. මෙතුමියත් හොඳටම දන්නවා අද වෙනකොට අධ්‍යාපන ශාස්ත්‍රයට ඒක තුල කළා තියලා ඇති වෙලා තියෙන දැන් මේ මොහොතේ පවතින විෂමතා කොච්චරක් තියෙනවද කියලා. ඒ නිසා තමයි අපි ප්‍රතිපත්තියක් හැටියට කාණ්ඩ කාණ්ඩ වෙන වෙනම අරගෙන ඒවට ඒ මොහොතේ ඒ තියෙන විසඳුම වලට පලාස්තර ගහමින් යන්නේ නැතුව පද්ධතියක් හැටියට. මොකද අපි විශ්වාස කරන අපේ ප්‍රතිපත්තියම වෙලා තියෙන්නේ රාජ්‍ය සේවය කියන එක ගෞරවාන්විතව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ වැදගත්කම තේරුම් ගත්ත ආණ්ඩුවක් අපි. ඒ නිසා පැලැස්තර විසඳුම් අපි දෙන්නේ නැහැ. පැලැස්තර විසඳුම් දෙන්නෙත් නැහැ මේ පවතින අපි පවතින ආර්ථික තත්ත්වය තුළ අපේ රටේ තියෙන ආර්ථික හැකියාව ශක්තිය අනුව අසාධාරණයක් සිදු නොවන විදියටත් ඉදිරියට විෂමතා නිර්මාණය නොවන විදියට පද්ධතිය දිහා බලලා අපි විසඳුම් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි කාලයක් තිස්සේ නිර්මාණය වෙලා තිබ්බ ප්‍රශ්නෙකට අපි මේ වෙනකොට විසඳුමක් ලබා දීලා තියෙන්නේ. 2025 සිට එන ඒ රාජ්‍ය සේවකයන්ගේ වැටුපවල වැඩිවීම තුල ඒක තමයි මම විස්තර කරේ. ඒක විෂමතාවයක් නෙවෙයි ගරු කතානායකතුමනි. මීට පෙර ඔය අරගෙන තියෙන පියවර හරහා තමයි මේ අර්බුදයක් මේ කතිකාවක් පැන නැගිලා තියෙන්නේ. වැටුප් වැඩි වෙන හැම අවස්ථාවකම ඒ වැටුපට හරියන විදියට විශ්‍රාම වැටුප හදන්න බෑ ගරු කතානායකතුමනි. ඒක ලෝකේ කොහෙවත් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් විශ්‍රාමිකයන් බලා ගන්න ඕනේ කියන එක වෙනම කතාවක්. විශ්‍රාමිකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ කියන එක ඒක වෙනම වැඩක් සහ ඒ වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම වැඩ කරනවා. මේ ජීවන වියදම වැඩි වෙන විදියට ආර්ථික තත්ත්වය වැඩි වෙන විදියට විශ්‍රාමිකයන්ට ලැබිය යුතු සේවාවන් සහ ලැබිය යුතු විශ්‍රාම එක සංශෝධනය කරන එකට අපි වෙනම වැඩසටහනක් කරනවා. නමුත් දැන් පවතින්නේ විෂමතාවයක් නෙවෙයි. ඒක හරියට තේරුම් ගන්න ඕනේ වැටුප් වැඩි වෙන වෙලාවේ ඒකට සරිලන විදියට ඊට කලින් විශ්‍රාම ගිය අයගේ වැටුප් අපිට සංශෝධනය කරන්න බෑ. ඒක එක එක ප්‍රතිපත්තිමය විශාල ගැටලුවක්. මේක කණ්ඩායම් දෙකක්. රාජ්‍ය සේවයේ පිහිටවල රාජ්‍ය සේවයට හරියන වැටුපක් දීමයි ඔවුන්ට විශ්‍රාම වැටුප හරියට හදන එක එකක්. කලින් තත්ත්වයට විශ්‍රාම ගියායට විශ්‍රාමිකයන්ව බලා ගැනීම තව වැඩක්. ඒ දෙකම අපේ රාජ්‍ය විසින් කරනවා. අපි ඉදිරිය අපි වැඩ කරන්නේ යම්කිසි පද්ධතියක් දිහා බලලා ඒ පද්ධතියට හානියක් නොවන විදියට පද්ධතියේ අවශ්‍යතාවය සහ විශේෂයෙන්ම රාජ්‍ය සේවය රැකගැනීමේ අරමුණ සහ රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ අරමුණෙන් මිසක් වෙන වෙන අය වෙන අනාගතයට ප්‍රශ්න නිර්මාණය වෙන විදියට නම් නෙවෙයි ගරු කතානායකතුමනි. බොහොම ස්තුතියි.
ගරු අගමැතිතුමිය, මම ඔබතුමිය ඒකට විෂමතාවය කියන්නේ නැත්නම් අර්බුදයක් කියනවා කියමුකෝ. ඒ අර්බුදේ හැදෙන්නේ මෙහෙමයිනේ. ඒ පහුගිය අයවැය ඇතුලේ 2025 රාජ්‍ය සේවයේ වැටුප් පැඩිවීමට සමගාමීව විශ්‍රාමිකයන්ට 2025 1 දින සිට විශ්‍රාම යන රජයේ සේවකයන්ට 2027 වැටුපට ගලපලා විශ්‍රාම වැටුප ඉහළ දැමීම තුළ තමයි ගරු අගමැතිතුමිය 2020 සහ 24 කියන කණ්ඩායම ඔය කියන විෂමතාවය නෙවෙයි නම් අර්බුදය කියන එකට පත් වුණේ. එහෙමනම් ඒ අර්බුදය හදලා තියෙන්නේ මේ අන්තිම අවයවයෙන් ගෙනාපු ඒ තීන්දුව ඒ ගත තීරණයේ උඩ. නමුත් ඒ වැඩි කිරීම ගැන මම කවදා වුණත් විශ්‍රාමිකයෙකුට හොඳට සලකනවට කොයි ආණ්ඩුවෙන් සලකනවට මම කැමති. මොකද නැත්තම් රම්පේ කරපිංච හැටියට විසිකරන තත්වයක් තියෙන්නේ. මොකද උද්ඝෝෂණයක් කරාට වැඩක් නැහැ. දැන් ඔබතුමියලාගෙන් ඒ අය කැබිනට් මණ්ඩලයට ජනාධිපතිතුමාට හැමෝටම ලියලා ඉල්ලලා තියෙනවා විරෝධතාවයකුත් 5 මාසේ 2 කරලා තියෙනවා සාකච්ඡාවකට දිනයක් දෙන්න කියලා. නමුත් ඒ අය කියනවා ඒක ලැබුණේ නැහැ කියලා. මම ඔබතුමීට කියනවා විෂමතාවයේ හැදුවේ ඔබතුමියන්ලා. දැන් විෂමතාවයේ හෝ අර්බුදය ජනාධිපතිතුමා කියනවා. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමා, ජනාධිපතිතුමාගේ මේ විශ්‍රාමිකයන් සම්බන්ධ විශ්ලේෂණය අනුව කාණ්ඩ දෙකක් ඉන්නවා. 2020 පෙර විශ්‍රාම ගිය සහ 2025 පස්සේ විශ්‍රාම ගිය අයගේ විෂමතාවය විසඳලා ඉවරයි කියලා එතුමා වන් දැක්කා වේදිකාවේ සහ ඇතැම් තැන්වල කියනවා. එතන හැබැයි 2020-24 කියන කණ්ඩායම අමතක වෙලා තියෙනවා. 2020 පෙර සහ 25 පසු
එතකොට මේ 2024 කියන කණ්ඩායම අමතක වෙලා තියෙනවා. මම දැක්කා ඔබතුමියත් අගමැතිතුමිය හැටියට ඔබතුමියත් කම්කරු නියෝජ්‍ය අමැතිතුමත් සමහර තැන්වල පිළිගන්නවා වගේ පෙනුණා. මෙතන යම්කිසි ගැටලුවක් තියෙනවා කියන දැන් ඔබතුමිය ඉස්සරලත් කිව්වා. මට තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ ඔබගොල්ලෝත් ඔබතුමියන්ලා දෙපළවත් ඒ විදිහට හිතනෙක් ගැන සතුටුයි. හැබැයි මේ ජනාධිපතිතුමා එකක් කියනවා අගමැතිතුමිය හා කම්කරු නියෝජ්‍ය අමැතිතුමා හැටියට තව එකක් කියනවා. මට දැනගන්න පුළුවන්ද මොකද්ද මේ පරස්පරය? ජනාධිපතිතුමා එකක් කියනවා අගමැතිතුමිය සහ කම්කරු නියෝජ්‍ය අමැතිතුමා එකක් කියනවා. ඒක ඇතුලේ මේ කියන හැටියට විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කාණ්ඩ දෙකද ඉන්නේ 20ට පෙර සහ 25ට පසු. එතකොට අරික් කණ්ඩායම ගැන මොකද වෙන්නේ?
ගරු අග්‍රමත්තුමනි,
ගරු කථානායකතුමනි, මට ආයිත් මං හිතන්නේ එක අර පිළිතුරම තමයි දෙන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මම ආයිත් එක කියන්න යන්නේ මෙතන කිසිම පරස්පරයකුත් නැහැ, ප්‍රශ්නෙකුත් නැහැ. දැන් මේ වෙනකොට විෂමතාවයක් නැහැ. ඒ 2020-24 තුළ නිර්මාණය වෙච්ච විෂමතාවයට මේ ආණ්ඩුව විසඳුමක් දීලා තියෙන්නේ. එතකොට මම කිව්වා ඒක එකක් විශ්‍රාමිකයන් බලා ගැනීම, විශ්‍රාමිකයන්ගේ මොකක් හරි අර්බුදයක් තියෙනවා නම් ඒ සඳහා මැදිහත් වීම දෙවනි කාරණේ. ඒ කාරණේටත් මේ ආණ්ඩුව මැදිහත් වෙනවා. ගරු රාජ්‍ය පරිපාලන ඇමතිතුමා ඒ සඳහා සාකච්ඡා දීලා තියෙනවා. ඒ ඔවුන් සමග සාකච්ඡා දිගටම කරගෙනත් යනවා. ඉල්ලපු හැම සාකච්ඡාවක්ම දීලා තියෙනවා. ඒ නිසා මෙතන ප්‍රශ්නයක් නැහැ. මට ආයෙත් තව විස්තර කරන්න අලුත් තොරතුරක් නැහැ. මොකද මම හිතන්නේ මම කියපු එක අතිශයින්ම පැහැදිලි. බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චාරක මහතා.
ගරු කථානායකතුමනි, රටක ආර්ථික වර්ධනය කෙරෙහි ඍජු විදේශ ආයෝජන ඉතාමත් තීරණාත්මක කාර්යභාරයක් මෙන්න බලපෑමක් සිදු කරයි. රජයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර තිබෙන ගිවිසුම අනුව ණය ගෙවීමේ ශක්්‍යතාවය ගොඩනගා ගැනීමට ඉහළ ආර්ථික වර්ධන වේගයක් සඳහාද එය දැඩි බැලිපෑමක් සිදු කරයි. නමුත් මෑත කාලීන ඍජු විදේශ ආයෝජන පිළිබඳව මාධ්‍ය මගින් මෙන්ම ආර්ථික විශේෂඥයන්ද විවිධ මත සහ විශ්ලේෂණ ඉදිරිපත් කර තිබේ. ඒ අනුව 2005 වර්ෂයේ සිට 2025 මැයි මාසයේ දක්වා ශ්‍රී ලංකාවට ලැබුණු ඍජු ආයෝජන ප්‍රමාණය කුපමණද, ඒ මොනවාද ඒ ආයෝජනවල වටිනාකම වෙනුවෙන් වශයෙන් කුපමණද, 2011-12 කාලයේදී සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ස් ආයතනය අනුබද්ධ සුප්‍රීම් සැට් සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා එම ආයතනය විසින් ආයෝජනය කර ඇති මුදල කුපමණද, එම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් මුදල් ආයෝජනය කර තිබේද, එසේනම් ඒ කුපමණද, එම සන්නිවේද චන්ද්‍රිකාව මගින් මේ වන විට ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිලාභ හෝ මූල්‍ය නොවන ප්‍රතිලාභ ලැබෙන්නේද, ලැබෙන්නම් ලැබේ නම් ඒ වාර්ෂික වටිනාකම කුපමණද?
නායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මැතිතුමා විසින් අසනු ලබන ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබා දීමට සවිස්තරාත්මක තොරතුරු ලබා ගත යුතු අතර ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බැවින් සති දෙකක කාලයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.